ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි තුන්වෙනි වතාවටත් නැත්නම් ධර්ම දේශනාවේ තුන්වෙනි ධර්ම දේශනාව වශයෙන් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන සීලුම දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. පුනච්ච පරං භික්ඛවේ අරිය ශාවකෝ ඉති පටි සංචික්ඛති. යේච ධිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා යාච ධිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා යං කිංච රූපං චත්තාරෝ මහා භූතානං චතුන්නංච මහා භූත රූපන්ති ති. ස්වාමීන් වහන්සේ, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වටිනා සූත්‍රයක් ආනන්ද සප්පාය සූත්‍රය ඉදිරිපත් කරගෙන ක්‍රමයෙන් මේ කැළඹිලි සහිත, කම්පන සහිත, දරත සහිත ලෝකයකින් ඒ කම්පන චංචල දරතයන්ගෙන් තොර වෙච්ච ස්වභාවයකට පත්වීම පිළිබඳව ක්‍රමික ළඟාවීමක් ඉගෙන ගන්නයි හදා. ප්‍රතිපත්‍යක් වශයෙන් පුරණ්ඩයි හදන්නේ, සාක්ෂාත් කරගන්නයි හදන්නේ. ඒ සම්බන්ධයෙන් ਸਰුවචන වහන්සේ උනන්දු වෙ නැත්තඳ ප්‍රථමයෙන්ම කාමයාගේ ආදීනව ඒකේ තියෙන මේ අනිත්‍ය ස්වභාවය, ඒකෙන් ගැලවීමේ තියෙන ආනිසංස හොඳට විස්තර කරලා දෙනවා. ඒ නොදන්න කමට නෙවෙයි, ඇත්තටම ඉතින් සර්වඥාන්සේ ළඟටපත් වෙලා මේ වගේ ආනිත්‍ය සප්පාය කටයුත්තකට පෙළඹෙන කෙනා ඒ වෙනකොට දන්නවා කාමයාගේ ආදීනව. එහෙම වුණත් හිත සකස් කිරීමක් වශයෙන්, ඒකට සූදානම් කිරීමක් වශයෙන් කාමයාගේ ආදීනව පෙන්ලා දෙනවා. ඒවා බොහොම වහවහ වෙනස් වෙන සුළුයි. ඒ වගේම දුක පිණිස හිටිනවා. ඒ වගේම යම් තමන් දිනු කරන ගුණ චරිතයක් තියෙනවා නම් ඒක පිටිහෙන තත්ත්වයටපත් කරනවා. ඒ නිසා ඒ කාමයන්ගෙන් වෙන්වීම තමයි බුදු කෙනෙක් පහළ වෙලා අපිට දෙන උපදේශය, අපිට දෙන අවවාදය. ඊට පස්සේ ඒ කාම ධර්මයන්ගෙන්, කාම සංඥාවන්ගෙන් මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් කාම වස්තු, ඒ වගේම කාම සංඥාවල් ඒවායින් ගිවන් කිරීම කරගෙන යනකොට ඒ පුද්ගලයාට හම්බ වෙන්නේ, ඉස්සරහට හම්බ වෙන්නේ බාධාවක් විදිහට මේ නීවරණ ධර්ම ටික තමයි. අපි එතකොට කෙලෙස් පැත්තෙන් ගත්තොත් කාම ලෝකේ ගත කර නැත්තෝ නිතරම පරිඋත්තාන වීතික්‍රම කෙලෙස් වලින් ආතුර වෙලා සමාජ රීති රීති වීතික්‍රමණය කරමින්, උල්ලංඝනය කරමින් එකිනෙකා ප්‍රශ්න ඇති කර ගන්නවා. ඒ ඇත්තෝ එහෙම කරන්නේ කාමයාගේ ආධිනව නොදැනීම නිසා. ඉතින් සර්වචනාංශයේ යහ මඟට වැටිච්ච කිනාට ඒ කාමයාගේ ආධිනව පෙන්නලා ඒ කාමය සීලේ මාර්ගේ පිටිකම කෙලස් දුරුවන් කරගත්තට පස්සේ ඊ ගාව මට්ටම නැත්නම් ඒ කම්පන චංචල දරත ගති නැති කිරීමේ ප්‍රතිපදාවේ ඊ ගාව මට්ටම වශයෙන් පෙන්වන්නේ මේ පරිඋත්ථාන කෙලස්. ඒ පරිඋත්ථාන කෙලස් කියන වචනය විස්තර කරනකොට තමයි නැත්නම් පරිඋත්ථාන කෙලස් වල විස්තරාර්ථය තමයි නීවර ධර්ම කියලා කියන්නේ. නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන, නියානාවරණ නැත්නම් නිවනට පිට ආවරණය කරන ධර්ම. ආන්නේ විදිහට ඒ ධර්ම තේරුම් අරගෙන ඒවා කටයුතු කිරීමේදී මේ සූත්‍රයේදී නීවරණ පෙන්වන්නේ පහක්, නීවරණ පහක් තුනකින් නියෝජනය කරනවා. අව්‍යාපාද, අභිජ්ජා ව්‍යාපාද, තීන මිද්ද වශයෙන්. ඇයි ඇත්තටම උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන දෙක තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන පස් ආකාර පංච නීවරණ ධර්ම. නමුත් මේකේ සාමාන්‍ය දල වශයෙන් තුනක් පෙන්වනවා. ඉතින් ඒ තුන ගෙවන් කිරීම සඳහා කරන ප්‍රයත්නෙට කියන්නේ සමාධි ශික්ෂාව කියලා. සමාධි භාවනා කියලා. ඉතින් අපි ඊයේ දවස ගත්තේ මේ ආනාපාන සතිය වගේ අරමුණක් ඉස්සරහින් තියාගෙන යම් කිසි කෙනෙක් සමාධි භාවනා කරනකොට ඒ කෙනාට මුණ පාණ්ඩ වෙන ප්‍රශ්න ඒ ප්‍රශ්න එක එකක් තම තමන්ගේ චරිත ලක්ෂණ වල හැටියට එහෙම නැත්නම් තමන්ට මුලිච්ච වෙන ක්‍රමයේ හැටියට ගිවං කරගෙන යෑමෙන් හිතේ යම් පිටි ප්‍රමාණයක පිරිසිදුකමක් නීවරණයන්ගෙන් තොර ස්වභාවයක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නීවරණයන්ගෙන් තොර ස්වභාවයක් මේ ජීවිතයේ මේ මනුෂ්‍ය ලෝකේ ගත කරන්න පුළුවන් කියලා එවන් ආයතනයක් එවැනි චිත්ත tattvayak නැවත නැවත දිනුන පවුණු කිරීමට කටයුතු කරන කෙනාට කියනවා භාවනා කරන කෙනයි කියලා. නැවතත් මේ වචනේ කියනවා නම් ඉස්ලාම් වතාවට මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච නීවරණයන්ගෙන් වෙන් වෙච්ච ලෝකයක් නැත්නම් චිත්ත tattvayak එහෙම නැත්නම් විඥාන tattvayak හඳුනා ගන්න වෙලාවට කියනවා ඒකට ආශේවනේ කියලා ඉස්ලාම් ඇසුරු කරන වෙලාව. ඒකට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. ඊට පස්සේ ඒ ආශේවනය කරපු ඒ දේ තමන් යම් යම් කාරණා කාරණා එකලස් වීමෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ එකලස නැවත නැවත කිරීමෙන් ඒ නිවර්ණතෝ තත්ත්වයට නැවත යන්න පුළුවන්. ඒ දේ සඳහා මම අපකප්ප වෙලා වාසය කරනවා කියලා කරන ප්‍රයත්නෙට කියනවා භාවනාව කියලා. ඒක නිකන් භාවනා ප්‍රත්‍ය කියන. ආශේවන ප්‍රත්‍ය ඊගාට භාවිත භාවනා ප්‍රත්‍ය. ඒ භාවනා ප්‍රත්‍ය කරනකොට යා සහතිකයක් අරගන්නවා. වරින් වර මට නීවරණ පහර දෙනවා. ඒ වුණාට වරින් වර නීවරණ නැත්තත් උන්ටත් යනවා. ඒ නිසා නීවරණ පහර දුන්නට මම නීවරණයන්ගෙන් නැති තත්ත්වයට අභෞව්‍ය වෙන්නේ නැහැ. ඒ අර එකලස නැති වෙනකොට නීවරණ පහර දෙනවා. හිත කාමයන් දිහාට ඇදෙනවා. එකලස එනකොට නීවරණ දුර්වල වෙනවා. කාමයන් අයින් වෙනවා. නීවරණ ධර්ම අයින් වෙනවා. කියලා මේ தત્ත්වය මට වරින් වර හරි ගන්න පුළුවන් කියලා ඒ සඳහාම අපකප්ප වෙලා ඒ සඳහාම අනිකුත් උච්චර්ජුකම් පාවා දීලා කටයුතු කරන කෙනා බහුලීගත කරනවා කියලා. ඉතින් අපි ඊයේ ධර්ම දේශනාවේදී මතු කරගත්තේ කෙනෙක් මේ භාවනා කෘත්‍ය කරනකොට නැත්නම් නීවරණ தત્ත්වයට යන්න පුළුවන් කියන පිටි විශ්වාසය ඇතුව භාවනා කරනකොට මේ ආනාපාන සතිය විතරක් ගත්තත් নানা ප්‍රකාර දේවල් වලින් හරස් කැපිලි වෙනවා. ඒ හරස් කැපිලි වලින් ගෙවම් කරාට පස්සේ ඒ කෙනා තුල අරමුණක් මූණට මූණ දාලා ඉන්න පුළුවන්. නැත්නම් මේ නීවරණයන්ගෙන් තොර තත්වයේ මට විනාඩි 10ක් 15ක් 20ක් 30ක් කියලා දිගට ඉන්න පුළුවන් ගතියක් එනවා. අන්න එතෙන් ආවට පස්සේ ඒ අපි මෙහෙම කියමු. කොහොමද නීවරණයෙන් තොර தত্ত্বය විනාඩියක් දෙකක් කෙනකොට ඒකේ සීලාරයක් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා ලොකු ඉස්පස්වක් තියෙනවා. නමුත් එයා ඒක විනාඩි 10 15 20 30 කරගෙන කරගෙන යනකොට ඒකිට ඉස්සලා තිබිච්ච සීලාරේ ඉස්සලා තිබිච්ච ඒ ආස්වාදේ ඉස්සලා තිබුණු ඒකේ මේ විවේක ගතිය ගාකල් ඉන්නකොට විනාඩි 30 40 50 පැනනට පස්සේ නැති වෙන ගතියක් එනවා. ඉතින් ඒ විදියට කරගෙන කරගෙන යනකොට මේ නිවර්ණ තතර යනකොටම හරිම සුන්දරයි හරිම ආකර්ෂණීයයි හරිම මේ අයස්කාන්තයි සිලිලාරයක් තියෙනවා. ඒකම ඉන්නකොට එක එක ආකාරයෙන් ඒකට මේ අර තිබිච්ච එකලස තිබිච්ච සංහිඳියාව තිබිච්ච ආකර්ෂණ ශක්තිය අඩු වෙනවා. ඒ අඩු වෙනකොට ආයෙත් අර ඉන්ජන අර ධරත අර ස්පන්දන වගේ Tamanට තේරෙන පටන් ගන්නවා. අර තිබුණු සුමුදු සුමට ගාවේ නැති වෙලා ටිකක් කරදර වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ යාට ඉදිරියට කළ යුතු භාවනාවට දැන් ඉතින් කරුණු කාරණා එළඹිලා තියෙනවා. අන්නේ එළඹිච්ච ස්වરૂපය සර්වචනාංශේ පෙන්නන්නේ යේච ditta dhammika kama yeච samparahika kama yeච ditta dhammika yaacha ditta dhammika kama sanya yaacha samparahika kama sanya e wageema yankinchi rupam chattarucha mahabhutana chatunnam mahabhutana rupam kiyala e vivekeye tika welawak innakota ara nati karapu gewan karapu කාම සංඥාවන්ගෙන් පුංචි පුංචි හේවණලි එන්න පටන් ගන්නවා. ඒ වගේම අර ආනාපාන සතිය උනත් ගෙවම් කරපො ගෙවම් කරපු ආනාපාන සතියේ හොල්මන් විනාඩි 30 40 50 ඉන්නකොට ඉන්න පටන් අරගන්න. එතකොට ඒකේ නා ගත්තොත් අදිෂ්ඨානයක් නැත්තම් කනුවරින් කල්පනා කරොත් මේකෙම ඒ ඇති කරගත්ත එකලාසෙම ටිකක් වෙලා ඉන්නකොට ඒ ගෙවම් කරපු යටපත් කරගත්ත කාමේස කාම සංඥාවන් සහ රූපේ හොල්මන් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට බය වෙන්නේ නැතුව ඒක වැරද්දක් කියලා හිතන්නේ නැතුව ඒක දඬුවමක් කියලා හිතන්නේ නැතුව මේ මතුවෙච්ච එලාවට සුමුදුවට ඈතින් මතුවෙන ඒ කාමේස කාම සංඥා කාම ධිට ධම්මික පරාසම්පරායික කාමයේ සහ කාම සංඥාවල් වගේ මේ රූපේ හේවණලි ටික ප්‍රතික්‍රියා නොකරන විදිහේ තැම්පත් මනසකින් නැවත බලන්නේ හිටියොත් කලබල වෙන්නේ නැතුව මේක මගේ වැරද්දක් මේක මට කරපු දඬුවමක් මේක මගේ මේ අකුසලයක හේතුවක් නැත්නම් සීලයේ කැඩීමක හේතුවක් කියලා හිතන්නේ නැතුව සමාධි තත්ත්වයට යනකොටම විවිධයක් තියෙනවා. නමුත් ඒකේ තික වේලාවක් ඉන්නකොට එමෙිට අර දුරුවන් වෙච්ච තත්ත්ව නැවතපත් වෙනවා කියන එක දැනගත්තොත් ඒ මත්තම විශ්වාසයෙන් යුක්තව භාවනා කළොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ ඔක්කොම මේ හතර මහා භූතයන්ගේ සහ ඒ වගේ උපාදාරෝපෝල හොල්මන් කියලා. වෙන විදිහකට කියනවා නම් ඉස්සල්ල පෙනුනේ යෝගාවචරයට මේ කන කහනවා නහය දඟලනවා අත ගැස්සෙනවා ආදී වශයෙන් මේ කයට සම්බන්ධ වෙච්ච ප්‍රඥප්තියට සම්බන්ධ වෙච්ච කම්පන චංචල උණුසුම් සිසිල් ගති තියෙනවා. නමුත් අර එක සැරයක් ඒක යටපත් කරගෙන ඇති වෙච්ච විවේකයේ ගොඩක් වෙලා ඉන්නකොට නැවතත් ඒකේ හැව නැල්ලක් නැත්නම් ඒකේ නිකම් හැව ඇතියා වගේ ලාවට මත වෙනකොට ඒකේ පේන්න තියෙන රූපයන්ගේ භාව ලක්ෂණ විතරයි ඒක මේ ඇඟේ අසවල් තැන වෙනවද කොටින්ම කියනවා නම් ඒ රූපයන් ප්‍රකාශ භාවයටපත් වෙන්නේ පිළිඹිබු වෙන්නේ ඇතුළතද පිටතද කියා ගන්න බැරි තරමට ඒ රූපයන්ගේ කම්පන චංචල තේරෙන පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය දන්නවා නම් ඉස්සරනම් අත හෙල්ලෙනකොට කට හෙල්ලෙනකොට නාහය හෙල්ලෙනකොට මේක හෙලවිල්ලක් බව දන්නවා. රූපයට කයට සම්බන්ධ කළා කියන්න පුළුවන්. දැන් මේ කියන වෙලාව වෙනකොට අර වගේ ඒකේ හෙවණල්ලක් දැනෙනවා කම්පන වෙනවා චංචල වෙනවා උණුසුමක් තියෙනවා සීතලක් වෙනවා. ඒක මේ ඇඟ ඇතුලේද පිටද කියලා කියා ගන්නත් බෑ. එහෙම නැත්නම් ඒ වෙන කම්පනත් එක්ක අර ශරීරයේ අපි දන්න සම්මුති වශයෙන් කියන දෙතිස්කුණප සම්බන්ධයක් නැහැ. හුදු කම්පනයක් පේනවා. හුදු චංචල බවක් පේනවා. හුදු කුණුසුමක් පේනවා. හුදු සීතල බුබුලු දැනෙන්න පටන් ගන්නවා. හුදු පිටු කරන බවක් පේනවා. හුදු වැగిරෙන බවක් පේනවා. එතකොට මේ දේ ඒ පේන මහා භූතයන්ගේ භූත ස්වභාවය එහෙම නැත්නම් භාව ස්වභාව නිකන් ඥානවන්තයාට දැන් නුවණින් බලන එකට බිනවා අනුන්ගේ එකක් වාගේ එහෙම නැත්නම් ඇතුළතද පිටතද මගේද උඹේද අජත්ත බයිද්ද වෙනසකින් තොරව දැනෙන්න පටන් ගන්නවා. ආන්න එක දැනගන්න එක අඳුනාගෙන දැන් මේ මහා භූතයන්ගේ සහ ඒ උපාදාරෝපවල රංගණය පේනවා. හැබැයි මේ රංගණය මගේ ජීවිතේට මගේ කයට සම්බන්ධයක් නැතුව ඒව සිද්ධ වෙනවා. ඇතුළත පිට දන්නේ මොකද ඒ භූත රූප වලට තියෙනවා ඒවට ආවේනික ලක්ෂණ. ඒ සබහවං ධාරේතිති සබ ධම්මෝ කියන පදේ තමයි මේ අටුවාචාර්යම විශ්ලේෂ කරන්නේ. ඒ පඨවි ධාතුව තද ස්වභාවයේ දරනවා. පඨවි ධාතුව මෙලක් ස්වභාවයේ දරනවා. පඨවි ධාතුව බර ස්වභාවයේ දරනවා. හැලු ස්වභාවයේ දරනවා. ගොරෝසු ස්වභාවයේ දරනවා. සුමුදු ස්වභාවයේ දරනවා. ඒ පඨවි ධාතුව කොතන තිබ්බත්, පණ ඇති තැනක තිබ්බත්, පණ නැති තැනක තිබ්බත්, මගේ කියා ගන්න එක තිබ්බත් පිට තිබුණත්, එයා ස්වභාවයේ දරනවා. ඒ වගේම ආපෝ ධාතුව ගත්තොත් එයා මේ පිදු කරන ගතිය නිකන් සිමෙන්ති කුඩු ටිකකට වතුර මද වෙච්චාම හැමතැනම ඇලිලා කුඩු වෙන්න වගේ නැත්තම් පාම්පිසියක් කලවම් කරලා වතුර මද වෙච්චාම පාප්ප වගේ ඇලවෙන ගතිය ඒක කරන පිඩු කරන ගතිය කියන. වතුර වැඩි වෙච්චාම තියෙන ගතිය තමයි වැగిරෙන ගතිය. ඉතින් මේ ආපෝ ධාතුව මනුෂ්‍යය තුළ හිටියා සතෙත් තුළ හිටියා ගංගක තිබ්බත් දොලක තිබ්බත් අවකාශයේ තිබ්බත් මේ ධාතුවේ ස්වභාවය දරනවා. ඒ වගේම තීජෝ ධාතුව කපා උණුසුම සිසිලස දරනවා. වායෝ ධාතුව ගත්තාම භුම්මන ගතිය සහ හකුළුන ගතිය කම්පන චංචල බව දකිනවා. දැන් මේ යෝගාවචරයට මේ ධාතුන්ගේ මේ ලක්ෂණ පේන්න පටන් අර ගන්නවා. අදක්ෂ යෝගාවචරය අභාවිත මනසක්කටි එක්කන මේකට කම්පණ වෙනවා, චංචල වෙනවා. ඇයි මේ මට නොකිය මට පූර්ව දැනුම් දීපකින් තොරව මේ ආවට ගැට රත් වෙන්නේ, ආවට ගැට සීතල වෙන්නේ, ඇයි ගැහෙන්නේ? නමුත් මේ යෝගාවචරය අභාවිත මනසක් ඇති කෙනෙක් නම් හඳු නැවත නැවත වුණුක පේනවා මේ මේක ගැස්සුණාට මේක කම්පණය වුණාට මේක මගේ නෙවෙයි. මේ ධාතු ස්වභාවයක්. එහෙනම් ධාතු ස්වභාවයක් වශයෙන් දැක ගන්න තරමට බනස භාවිත වෙනකොට ඒ යෝගාවචරයට ඒක ගැස්සීමෙන් ඇති වෙන දේ පිළිබඳව බයක් හෝ අඩම්බරයක් ඉන්නේ. ඒ මොකද පටවි ධාතු කොතන තිබුණත් බරයි. නැත්තම් හැල්ලුයි. නැත්තම් සුමුදුයි. නැත්තම් ගොරෝසුයි. ඉතින් ඒක මේ ඇඟටුලි තියෙනක මෙහෙම වෙන්න ඕනේ කියලා අපි කියන දේ අහන්නේ නැහැ පටවි ධාතු. ඒක වෙන කරන්නේ ඒ එතුණියාමේට අනුවයි. දැන් තමන්ගේ අර භාවනාව හොඳ නිසා විචිකම කෙලෙස් වලින් අයින්ගල හිත පිරිසිදු වෙච්ච නිසා පරිඋත්ථාන කෙලෙස් වලින් අයින්ගල හිත පිරිසිදු වෙච්ච නිසා මේ කයේ නැත්නම් කය ආරමුණු කරන අජත්ත වශයෙන් හෝ නැත්නම් පිටුම් පිටින් හොලගක් හමනවා නැත්නම් පිටින් උණුසුමක් දැනෙනවා ඒතර ඇතුළත උණුසුමට එක බලපානවා ආහනේ විදිහේ ඇතුළත පිටේ සම්බන්ධතාවයේ ධාතු ක්‍රියාකාරීත්ව වශයෙන් පේන්න පටන් ගන්නවා. ඒ ධාතු ක්‍රියාකාරීත්වක වශයෙන් පේනකොට යෝගාවචරය ඒක ඒ ධාතු මානසිකාරය කියලා නෙමෙයි කියන්නේ. මේක කාය අනුපස්සනාවේ එක ස්වභාවයක්. දකින දකිනදී මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වක් විදිහට බලන්න. අපි ඒක සාමාන්‍ය විවර කියන්නේ භෞතිකව ලෝකෙ දිහා බලනවා කියන එක. භෞතික දෘෂ්ටි කෝණයකින් බලනවා. අපි භෞතික විද්‍යා පන්ති වලට ගියාම අපි ඉස්කෝලේ යන කාලේ අටේ පන්තියේ විතර උගන්වනවා මේ මුළු ලෝකෙම ඝන, ද්‍රව, වායු කියලා තුනකට කඩනවා. ඒ ඝන කියන එක බොහෝ විට ඒ භෞතික විද්‍යාඥයන් හඳුනන දන්නේ මේ පාටවි කියන මේ අපි හඳුනා ගන්න හදන කොටසත් එක්ක. ද්‍රව කියන එක මේ ආපෝ කියන කොටසත් එක්කයි. වායෝ කියන එක වායෝ වශයෙන් තමයි. නමුත් පසු කාලීනව භෞතික විද්‍යාව හතරවෙනි අංශයක් ආවා තාප විද්‍යුතය කියලා. තාප භෞතික විද්‍යාව කියලා තර්මල් ෆිසික් කියලා ඒක තමයි ආපෝ ධාතු. තේජෝ ධාතු. ඒකට ඒගොල්ලොත් අඳුරනවා පටවිය ආපෝ තේජෝ කියන එක ඝන ද්‍රව වායු තේජෝ තාප කියලා. ඒ වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ මේකේ. ඉතින් මේක මම කියාගත්තොත් උත්තර බඳින්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ කියලා. යම් කිසි කෙනෙක් ඇයි මගේ අත රත් වෙන්නේ ඇයි මගේ අත සීතල වෙන්නේ ඇයි මගේ අත දඟලන්නේ කියලා අහනවා නම් ඒ කෙනා මේ අතත් මගේ කරගෙන අර වායෝ දහතු වැඩ පිළවත් මගේ කරගෙන ඉතින් ඒ කෙනා සංසාරෙම බදාගෙන එනිසා මෙතෙන්ද භාවනාව යනකොට ඒ කෙනා ඒක හුදු වායෝ දහතුේ ක්‍රියාකාරීත්වය හුදු තේජෝ දහතුේ පිළිමිගුවක් පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වයක් කියලා ධාතු ස්වභාවයෙන් බලන්න පුළුවන් නම් ඒ කෙනාට පුදුමාකාර මානසික ආතතිය අඩුවීමක් සිදු වෙනවා. මේකට උත්තර බඳින්න ඕනේ මේක මෙහෙම වෙන්නේ ඇයි මේ සෙනග ඉස්සරහා මේක වෙච්චහම මට හොඳ නෑ නේද? එහෙම නැත්නම් මම ඉඳපු ගම මෙහෙම උඩ යනවා දැක්කොත් ඒක මට නම්බුවක් නේද? මගේ රැස්වීමන දැක්කොත් ඒක මට නම්බුවක් නේද කියන එක ගන්නෙ ඒ රැස්තිකත් මගේ කියාගත්තොත් මේ කයත් මගේ කියාගත්තොත්. එහෙම නැත්නම් මේ කය දඟලනවා Tamanට පාලනය කරගන්න බැරුව බෙල්ල කඩා වැටෙනවා කියලා පච්චත්තාප වෙනකොටත් ඒ බෙල්ල කඩා වැටීමත් Tamanගේ කරගන්නවා මේ කයත් Tamanගේ කරගන්නවා. ඉතින් ඒකේනට උත්තර තියලා කමඨාන් සුද්ධ කළා කවදාකවත් ඉවර කරන්න බෑ. මොකද මේක ඉක්මවන්න නෙවෙයි යා හදන්නේ ඒකෙන් gadu ගැනෙන්නයි. ඒකට වග කියන්නයි. මේ වග කියන හදන කෙනා ඒකට වෙන්න අමාරු කෙනෙක් පාඩපත් වෙන අභාවිත මනසක් ඇති කෙනෙක් පාඩපත් වෙනවා. ඒක නිසා මේ කය මේ ජීවිතය පූජා කරන්න කැමති කෙනා. එවිට මේ කය සහ ජීවිතය පරිශනාගාරයක් කරගන්න කැමති කෙනා මේවා වෙන්නේ ඇරලා ඉතියා බලාන හිටියොත් නොසලෙන මනසකින් බලාන හිටියොත් ආනන්ද සප්පාය ක්‍රමයට බලාන හිටියොත් මේ වගේ තියෙන අපුරු බලපෑම ඇත්තටම අඩු වෙනවා. මේවා ගැන කලබල වෙන විදිහට ඇයි මෙහෙම වෙන්නේ? අරයට වුණා මට වුණේ නැත්නම් මොකද? ඊයේ වුණා අද වෙන්නේ නැත්නම් මොකද කියලා මේවා ගැන ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් මේවා මගේ කියා ගන්න ගත්තොත් අනිවාර්යයෙන්ම මේවා කලබල වෙනවා. ඒකට වාත රෝගය එනවා, පිත් රෝගය එනවා, සේම රෝගය එනවා. ඔය වාත් පිත් සේම කියලා කිව්වත් ධාතු ගුණ කිව්වත් එකම තමයි. ඉතින් නිසා ඒ එන රෝගයට කලබල වුණොත් රෝගෙ වැඩි වෙනවා. නොසල කාලින් ඉන්නේ කියන එක නෙමෙයි තියෙන්නේ. නමුත් ඒක නිසල මනසකින් බලන්නේ හිටියොත් ඒක බේතක් වෙනවා. ඒ වගේ මේ ධාතු මනස්කාරය ඉස්මතු වෙන්න ඉස්සර වෙලා ඒ යෝගාවචරය කාමයාගේ ආධිනව තීරුංගත් සංසාරේ බය දන්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඊගාවට එමත් ඉඳගෙන මේ නිවර්ණ ධර්ම යටපත් කරගන්න. යටපත් කරාට පස්සේ මුළු ලෝකෙම පේන්නේ භෞතික ක්‍රියාවලිය. හතර මහ බලතුන්ගේ රංගනය. ඒ නිසා ඒ වෙලාවේ ආස්වාස ප්‍රසවාසය ගත්තා. යාට පේන්නේ ආස්වාස වෙලාවේ සීතලයි ප්‍රසවාස වෙලාවේ උණුසුමයි. ආස්වාස දිගට හොස් ගන්න යනවා ප්‍රසවාසයේ කිටි වෙනවා දිවසේ. ඒ ආස්වාස ප්‍රසවාසයේ වැටෙන්නේ 10390 තමයි. එහෙම නැත්නම් අපි අවකාවා යාවෙවිලි වල උණුසුම් වේලාවක මෙහෙසටපත් වෙනකොට බාහිර තේජෝ ධාතු නිසා අජත්ත තේජෝ ධාතු ඇවිසිච්ච බව ඒ වගේම බාහිරේ ඇතුළත සීතල තියෙන වෙලාවේ අවකාවාම බාහිර උණුසුම නිසා ඇතුළත හැපයක් දැනෙන බව ඒ බාහිරෙත් උණුසුමයි ඇතුළතත් උණුසුමයි නම් උණුසුම දුකක් ඇතුළත සීතල තියෙද්දි බාහිර උණුසුමක් නම් උණුසුම සැපක් ඇත්තට මේ උණුසුම දන්නේ නැහැ මේ මනුස්සයා මේක තැපට බාරගත්තද දුකට බාරගත්තද කියලා. ඒකේ මනුස්සයා තමයි මේ වෙලාව හැටියට තමයි සීතලේ ඉන්නකොට නම් උණුසුම සැපට බාර ගන්නවා. උණුසුම ඉන්නකොට දුකට බාර ගන්නවා. ඉතින් මේ තීජුගත මොන කරන්නේ? මේ මනුස්සයාගේ රුචි අරුචිකම් වල හැටියට ඒ වෙලාවේ මේ එක දෙකක් කියනවා, තව එකට තව එකක් කියනවා. ඒ gati සීරම එන්නේ මේ ධාතු තමයි පාලනයෙන්තරව ඉර්තු න්‍යායක් කටිය වැඩ කරන ධාතු පාලනය කරන්න පුළුවන් කියන මේ මෝඩ ආත්ම සංඥාව මතයි මෝඩ නිත්‍ය සංඥාව මතයි මෝඩ සුඛ සුභ සංඥාව මතයි ඉතින් සා ධාතු මනසකාරට ගිය ගමන් ඒ ධාතු මනසකාරයේදී ඒ යෝගාවචරයට අහම් වෙන යම් දැනීමක් තියෙනවා නම් يعني ඒ යෝගාවචරය ඔන්න පිටින් උණුසුම එනකොට ඒක තීජෝ ධාතු වශයෙන් අඳුරගන්න ඇතුළත සතුන් සමන ආයක දුකක් වශයෙන් උත් අඳුර ගන්න. පිටින් තීජු ධාතු වෙන තීජු ධාතු වශයෙන් අඳුර ගන්න. ඇතුළත සීත ලක්ෂණ තියෙන සැපක් වශයෙන් අඳුර ගන්න. අන්නේ ටික අවබෝධ කිරීමෙහිලා ඉත්‍ත්‍යාවද්ද පුරුෂෙද්ද කියලා බලපෑමක් නැහැ. ඒක අවබෝධ කරන ඉත්‍ත්‍යාවක් වුණත් පුරුෂයෙක් වුණත් අවබෝධය නම් එකමයි. ඒක අවබෝධ කරන පැවිද්දෙක් වුණත් උපවිද්දෙක් වුණත් අවබෝධය නම් එකමයි. ඒක අවබෝධ කරන්නේ ආරයන් වහන්සේ නවද්ද මේ පෘථග්ජනේද ශ්‍රුතවත් පෘථග්ජනේ අවබෝධයකමයි. ඒක අවබෝධ කරන බුදුහාමුදුරුව නැත්තම් මේ අපි වගේ නිකම්ම නිකන් නරපණුවද අවබෝධය එකයි. ඉතින් අපි මේ අවබෝධය ඉස්සර කරනවා වෙනුවට මේකේ තියෙන ඥාන උපරිමේ ගatti හොඳ නරක ගatti හරි වැරදි සුභ අසුභ මේකට දාගත්ත ගමන් අපිට කවදාකවත් ධාතු මනසිකාරට හිත දාන්න බෑ. මොකද අපි ඒක වර්ණ ගන්නවා. උණුසුම් වෙලාට එන තේජු ධාතු හොඳ නෑ. සීතල වෙලාට එන තේජු ධාතු හොඳයි. අපේනි දර්ශනයක් වශයෙන් කියන්නේ. ඉතින් මේ හොල්මනේ මේ සංඥාවකේ තියෙන මේ හොල්මන් වර්ණ ගැන්වීම. මේ සංඥාවකේ තියෙන මේ රූප දෙක නූල් හොල්ලන්න වගේ කරන දේ තමන්ගේම ශරීරේ සාක්ෂි කරගෙන ඒ වෙලාවෙම තියෙන ධාතු මනසකාරය හරහා ධාතුන්ගේ විවිධ සංකලන හරහා තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම තමන් ඉස්සරහින් මනස නැලියන්නේ ඇයි කියලා කිය හැකියි. යහන ලියන්නේ මේ තේජෝ ධාතු වැඩිලා යා මේක කරදරයට අරගෙන. ඉතින් ඒ මනුස්සයා කරන්නේත් ඒකම තමයි මේ අනුන්ගේ හිච්චියවන ඥානයක් නෙවෙයි. මේ තමන්ගේ ශරීරෙට මෙහෙමනම් යතායේතං තතායිතං යතායේතං තතායේතං යතායිතං මේ මම නාලියන්නේ මට උණුසුම නිසා හරවණුසුම නාලියන්නේ උණුසුම නිසා තමයි. ඒ දැනුමේ මේ ධාතු මනසිකාරයට ගියාම පස්සේ එන දැනුම විශ්වගත දැනුමක් තියෙන. ජාත්‍යන්තර භාෂාවක් ඇතර තියෙන. මේ ජාත්‍යන්තර භාෂාවට ගිය ගමන් අපි ආර්ය භාෂාවට බොහොම කිට්ටු වෙනවා. පරමාර්ථ ධර්මයට බොහොම කිට්ටු වෙනවා. මේ උණුසුම මේ සීතල හොඳයි නරකයි අරකයි මේකයි කියලා අපි සම්මුතිර දාපු ගමන් ඒක පෘ탁 පෘ탁 කියන පෘ탁 කියන භාගයකට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි මේක දුක පිණිස හිටිනවා. ඒ කියා ගන්න දේ වෙනස් වෙච්ච ගමන් තමන් ඒකට වග කියන්න වෙනවා. ඔය ධාතුන් කිසිම දෙයක් අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ සීතල වෙන කියලා අදිෂ්ඨාන කරලා සීතල වෙන්නේ නැහැ. සීතල වෙනවා නම් අදිෂ්ඨාන කරත් නැත සිද්ධ වෙනවා. ආහනේ විදිහට මේ ධාතු මනස කාර්යටි ගිය ගමන් ඒ යෝගාවචරයගේ මනස ඒ යෝගාවචරයගේ සංඥාව ඒ යෝගාවචරයගේ භාවනාව බොහෝම උසස්. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ලෝකේ ඕනම කෙනෙකුගේ විශ්වගත භාෂාවකට සම්බන්ධ වෙනවා විනිමයක් ලබා ගන්න. ඉතින් ඒක වෙන්න මම නැවතත් මතක් කරනවා මේ ධාතු මනසිකාරයේ දිගට හිත යන්න නම් එයා දිගටම කාමයාගේ තියෙන ආදීනවය දැනගන්න ඕනේ. සංසාරේ බය දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් කවදාහකත් මේ වැටෙනදී ධාතු මනසිකාරය අර විස්තර කරන්න පුළුවන් ගතියක් එන්නේ නැහැ. අපිට පේන්නේ නිකන් හුදු රණ්ඩුවක් විතරයි. දෙක නීවරණයෙන් තොර තත්ත්වයක් තියෙන්න ඕනේ. ඒක සත්‍යයක් වෙලා දැන් අරමුණ ගෙවම් කරලා බොහොම විවේකීව ඉන්නකොට ඒ විවේකේ විනාඩි 10 15 20 30 යනකොට ඔන්න තේරෙන පටන් අර ගන්නවා වෙනදනති සද්ද ඇහෙන්න පටන් ගන්නවා වේදනා කොජ දාන්න පටන් ගන්නවා නැති විදිහ හිතිලි වගේක් එන්න පටන් ගන්නවා නැති චානපානේ ඔන්න ආයෙ එන්න පටන් ගන්නවා මේ සෑම දෙයක් තුළම සංඥාවක් තියෙනවා රූප තියෙනවා මේ සංඥා රූප නොදැන ප්‍රාර්ථනා කරන්න කීකමං කොජ දාන දැනගෙන කිසිම ප්‍රාර්ථනාවකින් තොරව මේවා වැඩ කරන්නේ ඒවට ආවේනික ස්වභාව මතයි ඒවට ආවේනික ඍතු නියමයේ මතයි මන දැන් තියෙන එක අනුංගෙ දෙයක් වගේ මම මාගේ සංඥාවෙන් තොරව මේක දිහා කොච්චර වෙලා බලන්න පුළුවන්ද කියන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ විශේෂ පස්සනාවක් තියෙන්නේ අර සංසිද්ධිය වෙන මේ මම වගේම තමයි එතන මගේ කකුල තමයි රත් වෙලා තියෙන්නේ. මම දකින්නේ රත් වෙච්ච ස්වභාවය විතරයි. කකුල උනත් එකයි, වම උනත් එකයි, දකුණු උනත් එකයි, අත උනත් එකයි. තේජෝ ධාතුවේ උණුසුම් ස්වභාවය. එතන සීතල ස්වභාවය, කම්පන භාවය, චංචල භාවය කියලා ඒකයේ ධාතු ස්වභාවය, ධාතු මනසිකාර භාෂාවෙන් කතා කරන්න පටන් ගත්ත ගමන් ඒ යෝගාවචරය සෝතවත් අරිය ශ්‍රාවකෙගේ සමාජිකත්වය ලබනවා. එකින් අපේ ලොකු සංජීන කාලේ කියනවා මේ ධාතුන් මේ තරම් ප්‍රසිද්ධව මේ පරමාර්ථ ධර්ම පෙන්වන්න හදද්දී මනුෂයාට මේක දැක ගන්න බැරි මේ නිත්‍ය සංඥාවෙන් අල්ලන්න හදන නිසා මේක සුඛ සංඥාවෙන් අල්ලන්න හදන එක සුභ සංඥාවෙන් අල්ලන්න හදනවා ආත්ම සංඥාවෙන් අල්ලන්න හදනවා ඒ ආත්ම සංඥාව ඉතාමත්ම ගන්න බහල වෙනවා මේ තරම්වත් කතා කරගන්න බැරි තත්ත්වයකට එනවා කාමයාගේ ආදීනම දන්නේ නැතුව කාම ලෝකයේ ගත කරන එක කරන්න මේ වට අහන්න බලකියා ඉඳගෙන ඉන්නවත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ ඒ වගේම නීවරණයන් සහිත හිතට මේ බණ කිව්වට තේරෙන්නේ නැහැ නීවරණයන්ගෙන් තොර කාමයේ ආදීනමේ දන්න කෙනාට මෙව එනකොට නිස්සද්ද වෙන්න හිත ඉඩ දෙන්නේ නැහැ හිත කලබල වෙන එකයි වෙන්නේ නමුත් කලබල වෙන මිනිහට ගමනක් නැහැ එනිසා බුදුරජාණන් සදාගන මුලි මුලින් බල කලබල වෙයි කමක් නැහැ ආනන්ද සප්පයි කියලා කියන්නේ කලබල නොවෙන තැනට යන්න ඕනේ. ඉතින් මම නැවතත් එකක් මතක් කරනවා. ඒ මොකද්ද? ඇත්තටම නීවරණ තොර වෙනකොට ඒ හිත කලබල නැති තැනින් තමයි පටන් ගත්තේ. සාරද්ද භාවයෙන් ඉංජිනේරයන්ගෙන් ස්පන්දනයන්ගෙන් තොර. නමුත් මේ ඉංජිනේරයන්ගෙන් ස්පන්දනයන්ගෙන් සාරද්ද භාවයෙන් තොර නැත්නම් දරත භාවයෙන් කම්පන භාවයෙන් ස්පන්දන වෙන භාවයෙන් තොර හිත නේද 10 15 20 යනකොට ඒක තුලින් සියුම් ආය කම්පනයක් එන්න ගන්නවා ආය චංචලයක් එන්න පටන් ගන්නවා ආය දරත භාවයක් එන්න පටන් ගන්නවා මේ දරත භාවය කාම සංඥාවක් රූපාකාරයක් වශයෙන් බන්න මිසක මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව මගේ ආත්මය කරන්නේ නැතුව බලන්නේ බුදුරජාණන් වහන්සේ මේ සොරසුත් ටික අපි ඉස්සරහින් තියන්නේ ඒක නිසා බුදුජානනාංශේ රාහුල පුංචිකාම්තුරණ කියනවා අජත්ත පටවි ධාතු බහිද්ධා පටවි ධාතු පටවි ධාතු රේවේසා. රාහුලය උඹට ඔය අජත්තයි කියන මේ දෙතිස්කුණට අයිති දෙතිස්කුණපේට අයිති මේ මම කියා ගන්න ශාරීරිය ඇතුළේ තියෙන පටවි කියලා જાතියක් තේරෙයි. ඒ වගේ මේකට අයිති නැති මුළු විශ්වයේම තියෙන පටවි ධාතුවක් තේරෙයි. මම උඹට එකක් කියන්නම් අරකයි මේකයි දෙක මේකයි. වෙන විදිහකට කියනවා නම් ඒ පටවි ධාතුව දන්නේ නැහැ මේ රාහුල හාමුදුරන්ගේ ඇඟේ මම ඉන්නේ කියලා. නැත්නම් රාහුල හාමුදුරන්ගේ පිට මම ඉන්නේ කියලා පටවි ධාතුව දන්නේ නැහැ. නැත්නම් මගේ ළඟ නැත්නම් රාහුල හාමුදුරන් කියනවා නම් මගේ ඇඟේ මට අහු වෙලා තියෙන පටවි ධාතුව මං කියන දේ අහන්න ඕනේ. ඒකයි මමයි යකේ නිවාසිකයා, මමයි යකේ විධායකයා, මමයි යකේ අයිතිකාරයා. ඒ නිසා ඒක මට ඕන විදිහට ඉන්න ඕනේ කියලා හිතුවොත් නොහිටින්න නොහිටින්න දුකයි. එයා තේරුම් ගත්තොත් මේක ඇතුලේ තිබ්බත් පිට තිබ්බත් පටවි ධාතුව පටවි ධාතුවමයි. මං කියන දේ අහන්නේ නැහැ. මට ඒකේ නිවාසිකත්වයක් නැහැ. අධිකාරී ශක්තියක් නැහැ. ආණ්ඩු මට්ටු කරන්න බෑ. එයා වැඩ කරන්නේ යාගේ යාගේ ඉට්ටු ගුණේට අනුවයි කිව්වොත් ඒක විප්පටි නාමයට පත් උනායි කියලා බය වෙන දෙයක් නැහැ. නිකන් ඔය කේසා කියලා අපි ගන්න කෙස් කියලා අපි ගන්න ඒ කොටහසේ ගැන කතා කරනකොට අටුවාචාර්ය වහන්සේලා නිදර්ශනයක් දෙනවා. සමහර වෙලාවට ඉලුක් කැලේක මාන කැලේක හුඹහක හුඹහ ඉක්මවාගෙන මානාගස් වැවෙනවා. ඒ වගේ මොකද මානගහේ උඩට එන මේ මොටෙයියා හරීම ඊතලයක් වගේ ඕන එකක් පිටගෙන එනවා. ඊට පස්සේ ඉලු පඳුර මාන පඳුර ඒ හුඹහ උඩ ඉඳගෙන එහාට වැනෙනවා මෙහාට වැනෙනවා. නමුත් ඒ මාන පඳුර දන්නේ නැහැ මම ඉන්නේ පොළවේද හුඹහකද කියලා. ඒ වගේම හුඹහ දන්නේ නැහැ මාතුල උඩ වැනෙන්නේ මාන පඳුරක් කියලා. ඉවකේ තමයි මේ කේසා කියලා මේ අල්ලගෙන මේ පංච කල්යාණෙන් එක කල්යාණයක් විතර ගන්න මේ කේස කල්යාණේ ගත්තාම අපි මේකට මොන જાති ක්‍රීම් ගගා දඟර දම දමා සුවඳ ආලේප කර කර කොණ්ඩමෝස්තර දැම්මට ඒ කේසා ධාතුව ඒ වගේ තියෙන පාටවි කොටක් දන්නේ නැහැ මේ තියෙන ඉත්‍ත්‍යාවකෙද පොරකසේකෙද කියලා. දන්නේ නැහැ මේ තරුණිය තුළද තියෙන වයසක කෙනෙක්ද කියලා. නමුත් ඒ තරුණයා නැත්නම් ඒ තරුණිය ඒ කේස ධාතු මගේ කියා ගන්න හැක් කැමති. ටික කොණ්ඩයක් තියෙනවා නම් ඒකට කැමති. කළු කොණ්ඩයක් තියෙනවා නම් ක්‍රීල් කොණ්ඩයක් තියෙනවා නම් කැමති. නමුත් ඒ කිව්වට එයා ඒක මගේ කිව්වට ඒ නිසි කල පැමිණෙනකොට කේස් කහව සුදු පාට වෙනවා. ඉතින් ඒකට හරි දුකක් කරපත් වෙනවා. ඒ දැන් කරන්නේ කළු කරනවා. ඒ කළු ඇසේ සුදු පාටිනොට හරි අජුවයි. වමනයක් වාගේ. අම්මලා මේව කරලා දකින්නකොට අනේ අම්මේ මේ ගෑනුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා හිතෙන. පිටරට නම් නොකරපු කෙනෙක් නැහැ. ඔක්කොම එනේන ටික කළු කර කර තමයි ජීවත් වෙන්නේ. දැන් තියෙනවා මේ සංගරාවක් කිව්වොත් කුරුලෑවක් කවණන් අපිට කියන්න අපි අරන් දාන්න. හැම රැලි ගහුණනන් අපිට කියන්න අපි අරන් දාන්න. ඕන දෙයක් හදලා දෙන්න කට්ටි ඉන්නවා. අර හිටිය ඇමරිකා හිටපු ජනාධිපති රොනල්ඩ් රීගන් එයාගේ මූණේ විශාල නාකි බවේ ලකුණු රැලි දෙක තුනක් තිබ්බා. එයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා මම නළුවෙක්. මම දන්නවා ඇමරිකාවේ තියෙන ප්ලාස්ටික් සර්ජරි. මන්ට ඕන මේක අයින් කරන්න පුළුවන්. නමුත් මොකක්ද අයින් කළත් වෙන්නේ? මේක මගේ වයස පෙන්නන රැලි දෙකක් ඔය දෙවිච්චායි. ඉතින් එතකොට රැලි දෙකෙන් එයා නම්බුවක් ලැබුණා මිසක් ආයේ මේ ඇත්ත දැකලා කියපු නිසා නම්බුවක් ලැබුණා මිසක් කිසිම ලැජ්ජාවක් නැහැ. නමුත් නළුනිලියෙක් නම් එයා ධාමනාලියෙක් නෑ. එයා කරන්නේ ඉස්සල්ලාම කරන්න මොකද අරක හදලා ලස්සන ලෝක දාලා තියන්නේ. ඒ හිතන්නේ මොකද මේ මූණ මගේ, මේ හැම මගේ, මේ කේස කල්යاني මගේ. එහෙම හිතන්න පුළුවන් වෙලාවක තියෙනවා. නමුත් අන්තිමට ඒක තමංගේ ස්වභාව ධර්මයන් විපරිණාමයට යනකොට එහෙම දැඩිසේ අල්ලගත්තේ කරන්න පුදුමාකාර ඉච්ඡාපංගත්වයක් වෙනවා. අද ඇමරිකාවේ ජීවත් වෙන ප්‍රධානම නළුනිලියෝ විශේෂයෙන්ම රංගනයේ ඉදිරිපත් වෙච්ච මිනිස්සුયો දිහා බලනකොට ඒ මිනිස්යන්ගේ මරණයේදී බුද්ධම විකෘති තත්ත්වයටපත් වෙනවා. මොකද ඒ තරම් රසායනික ද්‍රව්‍ය සහ ඒ තරම් ඒ ශල්‍ය කර්ම මාර්ගයෙන් තමයි මේ ඔක්කොම කරගෙන ඉන්නේ. ඉතින් එක සංගීත සම්දර්ශනයකට ගෙවන ගාන එක CD එකක් හදලා දීපුවම ගෙවන ගාන කොච්චරද? නමුත් මේ මිනිස්යා දිහා බලපුවාම කිසිම ස්වභාවික ගතියක් නැහැ. ඒගොල්ල හිතන මගේ මේ රූපේ මට පාත් ගන්න පුළුවන්. මේ ශරි කොණ්ඩේ මට උන් ඉදිරිය පාත් ගන්න. මේ ලොම් මට උන් ඉදිරිය පාත් ගන්න. මේ දත් මට උන් ඉදිරිය පාත් ගන්න. මම ගියාට පස්සේ හව පොඩි ගැහැණු ළමේ වන්දනා කරාට පස්සේ දත් වලට දිගටම කම්බි වලින් ගැට ගාලා. ඉතින් මම තාත්තෙන් ඇහුවා ඇයි ඒ කියලා. මේ දත් ටික පිළිවෙලට හදා ගන්න ඕනලු අවුරුදු 13 14 වෙනකොට නැත්තම් ඒ රටේ ගැහැණු ළමයි hina වෙනවා. ඉතින් මේ මං කොයි ළමගේ දත් කෙලින් තියනවනේ කියලා ඒ වුණාට ඒක හරියන්නේ නැතිලු ඒ කට්ටිය කියනවලු හදන්න කියලා. එචම කීයක් කියන්නේ ලක්ෂ දෙකක් තුනක් විතර යනවා ඒ දත් පිළිවෙලට හදලා මට්ටමට හදලා දෙන්න. ඉන් දැක්කාම හිතෙනවා ඉතින් මොනව කරන්නද ස්වාමීන් වහන්සේ මේ පවුලේ මේ පළවල ඉන්න ගැහැණු ළමයින්ගේ ස්වභාවය දැන්. දත් ටික පිළිවෙල කරලා ගියා. ඒ මොකද ඒගොල්ලෝ හිතනවා මේ දත් ටික මගේ ඒ දත් ටිකෙන් මට චරිත ලක්ෂණයක් ලැබෙනවා. ඒ චරිත ලක්ෂණය හදන්න පුළුවන්. මේක දිගට පවත් ගන්න පුළුවන් කියලා යනවා. ඒක මම මේ පෙන්වන්න හදන කාටවත් නිග්‍රහ කරන්න කියන එක නෙවෙයි. අපිට එහෙම වරදොල වටහා ගත්තේ නැත්නම් කවදාකවත් මේ ශරීරය නිසා මාන්නයක් ඇති කරගන්න බෑ. අවමානයක් ඇති කරගන්නත් බෑ. මේක ධාතු වශයෙන් දැකපු දවසේ මම මෙන්න මේකේ විහිළුව තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරට අරීම කිව්වා. ඇතුළේසිබ්බත් පිටවිසිබ්බත් පටවි ධාතු පටවිමයි. ඇතුළේසිබ්බත් පිටවිසිබ්බත් තේජෝ ධාතු තේජෝමයි. ඇතුළේසිබ්බත් පිටවිසිබ්බත් වායෝ ධාතු වායෝමයි. ආපෝ ධාතු ආපෝමයි කියලා. ඒ වගේ මුද්‍රජන්හන්සේ සඳහන් කරනවා අපේ ජීවිතය අවුරුදු 100ක් නම් පරමායුෂ. ඒ පරමායුෂ අවුරුදු 100 10 කොටස් වලට කැඩුවොත් පළවෙනි දශකයේ මන්ද දශකයේ කියලා කියනවා. ඒ කියන්නේ නැගිට ගන්න බෑ උඩු බය උඩු පුරව ගත කරනවා. තාම ආය අතර තේරෙන්නේ නැති දශකේ 10 ඉඳලා 20 දක්වා ක්‍රීඩා දශකේ. ඉතින් ඒ ළමයි කෙලි සෙල්ලම් කරන වයසේ. ඊට පස්සේ 20 ඉඳලා 30 දක්වා වර්ණ දශකේ හැම කෙනෙක්ම ෂෝක් කරන්න කැමති, හැඩ වැඩ කරන්න කැමති. 70 ඉඳලා 40 දක්වා ඥාන දශකේ. ඒ ඥාන දශකේට එනකම්ම මිනිස්සුෙකුට ඒ ක්‍රීඩා දශකේදීවත් එහෙම නැත්තම් කියන මන්ද දශකේදීවත් වර්ණ දශකයේදීවත් ධාතුමනසිකාරය පිළිබඳ හැඟීමක් එන්නේම නැහැ. ඒ කටේ හිතන්නේ මම ඔක්කොම මගේ මේ වාසිය පිනිස, හැඩය පිනිස, මාන්න පිනිස හදන්න පුළුවන් කියලා. අවුරුදු 40 වෙනකොට තමයි මිනිස්සුෙකුට මේ ශරීරය කියන්නේ මොකද්ද කියන එක යන්තමට හරි තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැත්නම් ඉතින් අමනේයි කියලා කියන්නේ. මොට්ටලේ කියලා කියන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ. අනන්තවත් ඉන්නවා 40 බැන්නත් නාගේ විශේෂයකට තුසේ කිව්වා වගේ ඊට පස්සේ චෝක් කර කර මේක හදන පිරිසක් ඉන්නවා ඒ වාගෙම තියෙනවා අවුරුදු 10 දී 20 දී පවා මේ ධාතුමනසිකාරේ වැටහෙන පොඩියුමක් තියෙනවා මේ පොදු කාරණාවක් මං කිව්වේ ආන්නේ විදිහට මේ තමන් භාවනා කරනකොට අඩු ගානේ නීවරයන්ගෙන් තොරව පේනකොට මේ ශාරීරික කම්පන චංචල වෙනකොට ඇයි මේ වෙන්නේ කියලා අහන්න අපිට කිසිම අයිතියක් නැහැ අපිට තියෙන්නේ මේක වෙන වෙලාදී 100%ක් අවදිමනසකින් මේක මට ඕන විදිහට වෙන්නේ නැහැ මේකට එකට උත්තර දෙනකොට ප්‍රශ්න පහක් මතුවෙනවා ඒ පහට උත්තර දෙනකොට ප්‍රශ්න තව 25ක් මතුවෙන නිසා ප්‍රශ්න එහෙම නෙවෙයි තියෙන්නේ මේ ධාතු ගුණ පෙන්නකොට ධාතුන් කතා කරන්නේ ධාතුන්ගේ භාෂාවෙන් ඒක අපිට ඕන විදිහට සංඥාට මාරු කරගන්න බෑ ඒක නිසා ඔය ආනපාන සති භාවනා පොතේ එම තමයි දැන් ලොකු සංසික සත්‍ය විසුද්ධි පොතේ එක තැනක ලොකු සංසික වාක්‍යයක් දාලා තිනවා යෝගාවචරයා ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි මේ ශරීර රත් වේගෙන එනකොට පැත්තකින් කතා දැනගන්න ඕනේ මේ තේජෝ ධාතු ඇවිල්ලා මට කතා කරන වෙලාව ඒ වෙනතන් කම්පණයක් චංචලයක් එනකොට දැනගන්න මේ වායෝ ධාතු ඇවිල්ලා මට පෙනී හිටින වෙලාව එයා ආපු බව පෙන්වන වෙලාව එහෙම නැත්නම් වැගිරින ගති පිටු කරන ගති ආවන ආපෝ ධාතුව චංචල කම්පණාන වායෝ ධාතුව උණුසුම් සීල් ගති ආවන තේජෝ ධාතුව බර ගති හැල්ලු ගති සුමුදු ගති ගොරෝසු ගති තද ගති මෙලෙක් ගති ආවන පඨවි ධාතුව කියලා එන එන ධාතු අඳුර ගන්න පුළුවන් නම් අඩු ගානේ අර භාවනා කරලා විවේක වෙච්ච වෙලාවේදී ඒ කෙනාට ඒ ධාතු ගුණ මත උනාට ඒකට සැක නොයිපද වීමේ ප්‍රශංසාවක් වශයෙන් ඒකට කඩා නොපෙනීමේ කඩාපනින් නැතුව බලා හිටීමේ ප්‍රශංසාවක් වශයෙන් තැග්ගක් වශයෙන් ඒ දිශා නොසලී බලා සිටීමේ තෑග්ගක් වශයෙන් එන්නේ එන්නේ දිව තැම්පත් වෙන්න පටන් ගන්නවා. යම් විදියකින් මේකට කලබල වුණොත් කඩා පැන්නොත් මෙවා අවිශ්චිත මනසකින් බැලුවොත් ඒ එන්නේ එන්නේ කොච්චර දාන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මෙතෙන්ද භාවනා ගෙනාවට පස්සේ සර්වචන්සේ සඳහන් කරන මේ උපාදා රූප සහ මහා භූත රූප සහ ඔගේ උපාදා රූප එක එක විදිහට වැඩ කරනකොට යෝගාවචරය ඒක මම කියා ගන්න දෝ මගේ කියා ගන්න දෝ මම පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නේ නැතුව ඒක වැඩ කරන්නේ ඒ වගේ ස්වභාව අනුවයි ඒ ස්වභාවය දැක ගන්න එකයි විපස්සනා කියන්නේ මට දැන් හොඳට පේනවා ඕන මේ සීසිල් තැනකින් උණුසුමක් පටන් ගන්නත් ඊට පස්සේ උණුසුම උච්චතාවයටපත් වෙලා ඔන්නේ උණුසුම බහලා ගියා. ආයෙ සිසිල් තැන් දාවා. ඒ වගේම කම්පණයක් පටන් ගන්නවා. ඒ කම්පණය උච්ච පහරපත් වෙලා ආයෙ කම්පණය නැතිලා ගියා. ඊට පස්සේ තද ගතියක් පටන් ගන්නවා. ඒ තද ගතිය පටු වෙලා පැටලලා ගියා. දැන් මෙහෙම බලබලා ඉන්නකොට මේ තද ගතිය එන්නේ කොහෙන්ද යන්නේ කොහෙන්ද කියලා බැලුවොත් මේ මහමෝධේ රැළ ගහනවා වගේ තමයි මේක එන්නේ. මුන්දිතියා පොඩක් පැත්තකට බලාගෙන ඉන්න ඉවුර නෙවෙයි ටිකක් මැද හරි කොයි වෙලාවෙත් එනවා යනවා එනවා යනවා නෝ එතකොට මේ එන යන එකට මේ රැලිය වලට අපිට මේ පටවි කියකි ආපෝ කියකි තීජෝ කියකි වායක නමුත් මේ යත මොහොතේ මොකද්ද කියන්නේ මේ රැලිය ඇති කරන මූලික ශක්තියද මොකද්ද කියන්නේ ඒකට බුදුහාම කියන්නේ අවකාශය කියන මේ අවකාශය තමයි මේ වගේ එක එක රංගන රඟපාන මේ වගේ බහමේ බහුරූකෝලම් පාන්නේ අවකාශයේ ඉතින් ඒ නිසා අපි යෝගාවචරය මේ අවකාශයේ මගේ කියාගෙන ඒ පදණයෙන් බැලුවොත් අර මතුවෙන හැම එකටම යාට කනගාටු වෙනවා සන්තෝෂ වෙනවා හොඳයි හිතෙනවා නරකයි හිතෙනවා නමුත් ඒවතිහා ආනන්ද සප්පායක මේ බැලුවොත් සාරද්ද නැති හිතකින් බැලුවොත් කම්පන චංචලය හෝ නොසැලෙන මනසකින් බැලුවොත් මේ හැම උණුසුමක් සිසිලසක් කම්පනයක් චංචලයක් බරගතියක් හැලුගතියක් එන තැන සහ යන තැන බුදු උපස්තරයක් තියෙනවා අපි මේ මතු වෙච්ච උණුසුමේ සිසිලසේ මුතුන් දැල්ල දිහා බලන මිසක්කා මේ එන තැනවත් අපිට යන තැනවත් කවදාකවත් අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ අපේ හිතට වසංගල පෙන්වනවා මේ අපි විශ් නටනවා දැක්කට විශ් බඳිනවා පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ පිටිපස්සෙන් ගිහිල්ලා මේ විශ් බඳින හැටි බලපන්. ඒ තුඹ වගේ මිනිහෙක් ආයේ මේ විශ් බඳන පස්සේ ඒක රජා වගේ පෙන්ුණාට විශ් බඳින්න ඉස්සෙල්ලා නිකම්ම නිකන් ගැරන්ඩියක් තමයි. ඔය උඩරට නැටුමට නිලමේ ඇඳුම් අඳන් ඉස්සෙල්ලා කොට්ට කීයක් පැටට සීල බඳිනවා කියලා දිතා. ඒව නැත්තම් ඔය තද එන්නේ නැහැ. බඳින්න ඉස්සර බලපන් නිකම්ම නිකන් මේ ඇහුටුල්ලේකට තමයි මේ අඳලා මේ උඩරට නිල්ලෙම කෙනෙක් කරලා දැන් බාගැඳුම කියලා එකක් තියෙනවා මුල් ඇඳුම කියලා එකක් තියෙනවා මුල් ඇඳුම තියෙනවා කොට දෙකක් විතර දානවා බාගැඳුමට කොටයක් විතර තියෙනවා ගෑනු අඳන්න ගියාමත් කියන සෙල්ලම් වගේයක් ඇති මම ඒක එච්චර දන්නේ නැහැ ඒ වගේම තමයි ගොඩාක් ආදි කෑලි දාලා තමයි තියෙන්නේ අර පිටරට යනකොට මම දැක්ක සාක්කුවක පසපැත්තම අඳිනන් එළියට පැහිලා තියෙනවා සාක්කුවට මේ පෑඩ් එක දාගන්න දී කියලා පිටිපස්සේ සාක්කුවට පෑඩ් එක දාපුවා පස්සක් හොඳට පේන්නේ කියලා. මේ වගේ තාති කෑලි ද ඒක කෑලි ගලවලා බලපුවාම නිකම්ම නිකන් හැවක් විතරයි. මුතුජනන්සේ කියනවා ওই උණුසුම මතුවෙන්නේ ඉස්සලා තියෙන තැන පොඩ්ඩක් බලන්න උණුසුම මතුවලා ගෙවිච්ච තැන බලන්න. සීතල බව ඇති වෙන්නේ ඉස්සලා තියෙන තැන බලන්න සීතල ගෙවෙන තැන බලන්න. කම්පණය එන්නේ ඉස්සලා තියෙන තැන බලන්න කම්පණ නැතුව හැම එකක්ම මතුවෙන්නේ පොදු උපස්තරයකින්. මේ මහා මුන්දේ රැළේ ඉන්න වගේ මේ රැළ කොච්චර අපි කාම ආසාව සහ කාම සංඥා ඇති කරනවාද කිව්වොත් අපිට කවදාකවත් මේ රැළ යට තියෙන මොහොත මුන්දේ බැසගන්න සංසාරේ ලැබෙන්නේ නැහැ මේක පෙන්වන්න හදපු ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන බටහිර මානසික විද්‍යාවේ පියතුමා පියා විදිහට හඳුනන යා කිව්ව අයිස් කැල්ලක් වතුරට දාපුවාම අයිස් කැල්ලෙන් 10න් එකක් ඔලුවෙත් මතුවෙනවා වතුරෙන් මතුවෙනවා 10න් 9ක් වතුර යට තියෙනවා අපිට පේන්නේ මතුවෙච්ච 10න් එක විතරයි. ඒ 10න් එක එන්නේ උඩ එන්නේ යට තියෙන 10න් 9ක් ලොකු කුට්ටිය උඩට තියෙන තෙරපොමාන්ත මත. ඉතින් ඒ නිසා අපි අයිස් ගැන කතා කරනකොට වතුර තියෙන අයිස් කුට්ටියක් බලපුවාම අර මතුවෙන කෑල්ල ගැන විතරයි අපි දන්නේ යට තියෙන 10න් 9ක් දන්නේ නැතුව ඒක කතා කරන්නේ. සරුවඥයි කියලා කියන්නේ අර 10ක් මතුවලා තියෙන 10න් එක විතරක් නෙමෙයි යට තියෙන 10න් 9ක් උන්වංශය දැක්කා. දැක්කට පස්සේ පේනවා මිනිස්සුන්ගේ දැනුම කවදාකවත් 10ට 100ට 10 ඉක්මවන්නේ නැහැ. ඒගොල්ලෝ මේ පිළිබඳ විශේෂඥ වුණත් විශේෂයේ විශේෂඥ වුණත් වරෝතර යට තියෙන කවදාකවත් දකින්නේ නැහැ කාමේ තියෙන වතුරින් උඩ කැලේ විතරයි. සංසාරේ විමානකාරකම් අපි මම ආයනේ නැත්තම් අහකය දිට්ඨිය තණ්හාව ඔක්කොම දිනේ වතුරෙන් උඩට මන්ත වෙච්චි 10 විතරයි. ඒ වගේ මොහොතේ රැළ විතරයි අපිට පේන්නේ. කවදා හරි මේ රැළක ඇතිවෙන්න ඉස්සලා සහ නැති වුණාට පස්සේ කියන එක බැලුවොත් අපි කවදා හරි මොහොතට බැසීවි, ජල කඳට බැසීවි, එහෙම නැත්නම් ඒ කඳ දේහයට බැස්සොත් ඒ දේහේ උතුරු කුරින් බැලුවත් දකුණු කුරින් බැලුවත් ලුණු රහ විතරමයි තියෙන්නේ. මුද කොයි කොනකින් රස බැලුවත් කද්දාකවත් වෙනසක් නැහැ. ඒ වගේ රැළවල ගත්තොත්, රැළ තුඩු ගත්තොත්, රැළ මුදුනත ගත්තොත්, රැළේ උච්චස්ථානයේ ගත්තොත් රැළෙන් රැළ වෙනස් වෙන පෞද්ගලික ලක්ෂණ තිබ්බට රැළ එnde ඉස්සලා ගියාට පස්සේ තන බැලුවොත් මේ වගේ තියෙන ඔක්කොටම පොදු සමගතියක්. නැවතත් කියනවා ජීවිතේ ඕනේ සංසිද්ධියක්. එහෙම නැත්නම් ජීවිතේ ඕනේ අරමුණක්, ඕනේ නිමිත්තක්. එකිනෙකට වෙනස් වෙන එක උච්ච අවස්ථාවකටපත් වුණාට පස්සේ විතරයි පටන් ගන්න වෙලාවේදී සහ ඉවර වෙන වෙලාවේදී ඒක නැවතත් ස්වභාවික පොදු ලක්ෂණයට කිවිලා යනවා. මෙන්න මේ පොදු ලක්ෂණය යනකොට නීරස භාවයේ මතු වෙනවා. ඒකාකාරීකම මතු වෙනවා. ඒ භාව වෙන ගතිය මතු වෙනවා. නිදිමත වෙන ගතිය මතු වෙනවා. ඒ නිසා යෝගාචර කවදාකවත් අරමුණ දැනගන්න පුළුවන් වුණාට අරමුණ ගෙවුනට පස්සේ ඇති වෙලා තියෙන පොදු ලක්ෂණය උපස්තරය පදනම යන්න ඉස්සලා නින්දට වැටෙනවා. යස්ස නිසල බාහනායි පාවෙන්නේ. යන්න ඉස්සලා බාහනා ඒකාකාරී වෙනවා. හරි කම්මැලි හිතෙනවා. මුළු ඇඟම රිදෙන්න ගන්නවා. එපා වෙනවා. ඉතින් ඒ නිසා නැගිටලා යනවා. මට අරමුණ පේන්නේ නැතුව ගියා. මට මොනවා වුණාද දන්නේ නැහැ. ඉතින් යන්න කවදාකවත් හතරමහා භූතයන්ගේ කම්පන චංචල එම නැත්නම් මුදුම්පත්ච්ච අවස්ථාව මිස සංසිතිච්ච අවස්ථාවට යන්න දෙන්නේම නැහැ. අපේ තේ තරම් ඒක සැක කරනවා. අපි තේකේ කොච්චර දෝ නිජිමත කරනවා. කොච්චර දෝ ඒකාකාරීකමක් මත කරනවා. කොච්චර දෝ නුරුස්න ගතියක් මත කරනවා. ඉතින් යනකොට අසරණ ගතියක් තියෙනවා. පාළු ගතියක් තියෙනවා. එපා වෙනවා. ඒක නිසා පෞද්ගලික ලක්ෂණ බර්ණාතා යෝගාචර බොහොම ලස්සන කමටහන සුද්ධ කරනවා. ඔය පෞද්ගලික ලක්ෂණ ඔක්කොම පොදු ලක්ෂණයට ජීවිච්ච වෙලාවේ ලෝකාචරයට බෙන්නේ මම නැති වුණා. මට භාවනා කරන්න එපා වුණා. ඉදිරියට යන තුන කුසල ඡන්දේ නැති වුණා. ඇයි මම භාවනා කරන්නේ? මොකද්ද මේ කියන්නේ වැඩේ කියලා තමන්ම නිකන් වැල් ගැඩවිල්ලකේ තාලයකට සර්පෙක් විසින් හලන ලද හැවක් තත්ත්වයටපත් කරනවා. ඒ නිසා හරි කැමති මිනිස්සයෝ මේ රසකාමයේ දිගේ එහෙම නැත්තම් විචිත්‍රත්වයේ දිගේ සිද්ධි බහුල භාවයේ දිගේ අරමුණක උච්ච වෙච්ච පෞද්ගලික ලක්ෂණේ බලන්න. නව සර්වඥාන්ස අපිට කරලා තියෙන්නේ මොකද්ද? එතනින් පටන් ගන්න කියන හොඳයි. ආශාසය හොඳටම කුරුස වෙලා බලන්න. ප්‍රසාසය හොඳට කුරුස වෙලා බලන්න. එimhe හොඳට ආශාස ප්‍රසාසය දැපෙන තමා ගතට පස්සේ මූණට මූණ දාලා ගතට පස්සේ ඒ ගොරෝසු භාවයට ඉස්සෙල්ලා කොහේඳලා දානපණේ ආවි කියලා බලන්න. ගොරෝසු වෙලා ආයේ ගෙවිලා එන හැටි බලන්න. එතකොට ආශාසයේ මුලක් ආශාසයේ අගත් ප්‍රසාසයේ මුලක් ප්‍රසාසයේ අගත් බලනකොට ඒ හිතේ සංසිඳීමක් ඇති වෙනවා, දර්ථ භාවයේ අඩුවීමක් සිදු වෙනවා, කම්පන ගතියක් අඩු වෙනවා. කොච්චර දර්ථ භාවයේ අඩු වෙලා, කම්පන භාවයේ අඩු වෙලා, ස්පන්දන භාවයේ අඩු වෙනවද කියනවනම් තේරුම් ගන්න බෑ, වැටෙන්නේ නෑ, නිින්ද යනවා වගේ එකට වැටෙනවා. මම නිින්ද ගිහිල්ලද නැද්ද කියලා කියා ගන්න බැරි වෙනවා. ඒක හඳුනා ගන්න බැරි එකට තමයි මේ කියන්නේ සංඥාව ගිවන් වෙනවා. හඳුනා ගන්න බැරිකම යෝගාවචරය තුන මහා බැගයක් විදියට. භාවනාය මහා වැරද්දක් විදියට. ඉතින් ඒ නිසා හයියෙන් හුස්ම ගන්න ආයසරයක් අර හඳුනා ගැනීම අඳුන්නා දෙන්න. එතෙන් තමයි ඇද්ද කරලා බලනවා මේ ඉඳ ගන්නකොට තියුණ කැලරි සැට් එක එහෙම තියනවා කියලා. මම බෝ යනකොට නැත්තම් මෙනිහර දෙයක් නැහැනේ. ඉතින් ඒ නිසා භාවනාදී පේනවා ප්‍රකට ප්‍රසිද්ධ මේ හතරමහා භූත ධාතුන්ගේ උච්ච අවස්ථාවන් වලින් නුපුහුණු මනස අභාවිත මනස පටන් අරගෙන ඒ මැද තියෙන උච්ච භාවයේ වෙනුවට මුලයි අගයි දකලා ඒ අනුව භාවිත මනසක් පාඩපත් වෙනකොට මේ හැම කෝලමක්ම හැම 18 සංනියක්ම හැම බහුරූ කෝලමක්ම පටන් අරගන්නේ එකම පොදු ලක්ෂණයකින්. ඒ පොදු ලක්ෂණය තියෙන්නේ ගොජ දානගතිය. නිතරම නිකන්දියකඩකට වහිනා වගේ නිතරම දිගට ගොමවලක පණුවන ලියනකොට වගේ ගොජ දානගතිය තියෙන ගොජේ මත අරකමත් වෙනවා, මේකමත් වෙනවා, අරක එනවා, මේක යනවා, මතු වෙන්නේ නැති වෙන්නයි ගොජේ බලනකොට අපිරියයි දෙනවා. ඒකට අනවීන කාලේ නිදර්ශනයක් දුන්නොත් ඉස්සර තිබුණ ටෙලිවිෂන් වල පොඩ්ඩක් මීටරේ මාරු වෙච්ච එකම තිත් වැටෙන්න පටන් ගන්නවා. ප්‍රෝග්‍රෑම් එක පේන්නේ නැහැ. ඒකට ජවනිකාව පේන්නේ තිත් වැටෙනවා. ඉතින් වැටිච්ච එකම වික්මන්ඩ කියලා කෝක වහලා දානවා අපි. එහෙම නැත්නම් හරියට ඒක ફોකස් කරලා ඒකේ ගාන රූප පිටිමි රූප පේන නාටකම බලන්න යනවා. නමුත් ටෙලිවිෂන් එක දන්න කෙනා දන්නවා ඔයක රූපේ ගාන රූප පිටිමි රූප ඔය ත්‍රිමාන රූප මොනිකක්ද ඉන්නේ තිත් වලින් තමයි. තිත් වලින් තමයි ඔක්කොම මේ කතාව හැදෙන්නේ, ජවනිකාම වෙන්නේ, ශෝකාන්තයක්, සුඛාන්තයක් බවට පත් වෙන්නේ. නමුත් ඒ ඔක්කොටම පොදු තිත් වැටෙනකොට අපිට පා වෙනවා. අපිට පේන මොකක් හරි වැරදිලායි කිය. ඒ වෙනකොට ගෑනු පිළිමින නටන එකක් දැකපුවම අපිට තියෙන ආස්වාදයක්. අනිවට භාවනා කරනකොට මේ ගෑනු පිළිමින නටන ජවනිකාව හිමීට තික්කොඩක් වඩ පත් වෙනවා. යෝගාවචරණ මේ තික්කොඩ දිහා බලාගෙන අර ඥාන පිරිමි රූපවල කෙලෙස් පහල කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ තිත්වල කෙලෙස් පහල කරන ගතියක් නැතිකම නීරසකම හරහ ඒකාකාරීකම හරහ පාළු ගතිය හරහ දැකලා මේ තිද්ධා බලන්න එන්න බෑ. ඒකාකාරී කම්මැලි නීරසයි මොන ගුණ වරපැද්ද මේ නිකන් තිද්ධා බලන එක කියලා හිතුණට මේ තිද්ධා බැලුවට කාමයේ උපදින්නේ නැහැ. කාම උපදින් නැති එකම තමයි කම්මැලිකම කියලා කියන්නේ. රසවත් භාවයට කියනවා කාම විචිත්‍රත්වය කියලා. කාම විචිත්‍රත්වය නැති වෙනකොට නීරස භාවය එනවා. ඉතින් අපි භාවනා කරන හැම වෙලාවෙම නීරස භාවය ආපුවම නැද්දකින් කියලා නැගිටලා යනවා සලුවක සාදාගෙන. ඒක විල ආයෙත් හයියෙන් හුස්ම ගන්නවා. ආයෙ කියන්න පුළුවන් යමක් ඇති වෙන විදිහට හුස්ම ඇති කරා නැත්නම් ඒක පස්සේ පොඩ්ඩක් හොල්ලලා බලනවා. අර ආයෙ ගොරෝසු කාම සංඥාව ගන්න. මේක ලක්ෂ වාරයක් කරන්න වෙයි. දෙලක්ෂ වාරයක් කරන්න වෙයි. කවදා හරි තේරුම් ගත්තොත් මේ ක්‍රමයෙන් අරමුණේ පෞද්ගලික ලක්ෂණ ගෙවිගෙන යනකොට ඒක තේරුම් අරගෙන නැමේ පෞද්ගලික ලක්ෂණ ගෙවම් කරලා ඒක පොදු ලක්ෂණයට බහින්නේ. පොදු ලක්ෂණයට කියන්නේ සන්තතිය කියලා. ඊ ගලන සන්තතියක් තියෙනවා. ඒ සන්තතිය ගෑනොත් නෑ, පිරිමිත් නෑ, පෙවිදිත් නෑ, වෙදිත් නෑ, හරිත් නෑ, වැරදිත් නෑ. ඒ සන්තතිය තමයි මේ හඳ නරක ආස්වාසේ ප්‍රසවාදේ වම දකුණ පිම්බීම හැකිලිම ඔක්කොම තුරන්නේ අර පොදු තටාකේ තමයි. ඉතින් ඒකට යෑම අපි කියන්නේ දහස්මනසිකාර භාෂාවෙන් පටවියාපෝ තේජෝ ඉනේනෙක්නේ රංගන බලනකොට ඒ රංගනයේ සිදු කරන වේදිකාව වෙන්නේ අවකාශය. අවකාශය තමයි මේ ඔක්කොම නටන්නේ. අවකාශය දැකපු දවසේ අර තේරෙනවා පඨවි ධාතුව තද ගතියෙන් මෙලෙග් ගතියට මාරු වෙන්න පුළුවන්. තේජෝ ධාතුව උණුසුමින් සිසිලම නැවත අවකාශයක දාවත් මාරු වෙන්නේ නැහැ. අවකාශයෙන් මාරු වෙන දෙයක් නැහැ. එචා අවකාශේ විපරිණාමයක් නැහැ. අල්ලන්න දෙයක්වත් නැහැ. ඒ නිසා අපිට පේන්නේ අවකාශයට වැටීම බංකොලොත් වීමක් වශයෙන්. බුදුහාමරණෝ පේන්නේ අවකාශයට වැටීම මධ්‍යම ප්‍රතිපදාවට වැටීමක් වශයෙන්. මුසජනාජි පේන්නේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයට මනුස්සය වැටිලා. දැන් එයා ආර්ය ශ්‍රාවකෙක් වෙන්න හදන්නේ. නමුත් අපේ සාමාන්‍ය ඉඳුරන්, අපේ සාමාන්‍ය තර්ක මනස, අපේ දැනුම, අපේ මාන්න කරග දන්න හැම දංගටයක්ම දාලා අවකාශයට වැටීම බලක් කරනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවට හැම ක්‍රමෙම බණ කියලා හැම ක්‍රමෙම ශ්‍රද්ධාව ඇති කළ කෙනා පුළුවන් නම් අවකාශයට ගිහිල්ලා අන්නේ ඒකේ හිටපන් අන්නේ දාඹට තේරෙයි මේක නෑ චපල ගති. අවකාශේ නෑ විපරිණාමී. විපරිණාමී තියෙන දේවල් වලට සාපේක්ෂව අවකාශයේ විපරිණාමයේ තියෙන දේවල් අපි කියන හතර මහ භූතය කියලා. හතර මහ භූතයන් සාපේක්ෂව අවකාශයේ දක්වපු දාසේ අර තේරෙනවා දැන් මේ රූප සම්බන්ධයේ ආස්තික ප්‍රඥප්තිය සහ නාස්තික ප්‍රඥප්තිය කියන දෙක. ආස්තික ප්‍රඥප්තිය තමයි ඇතිව නැතිව යන ඉඳුරන්ට අහුවෙන මනස කැමැති වෙන අරමුණු කරන්න පුළුවන් නිමිටි ගන්න පුළුවන් අල්ලගෙන සැලසුම් හදන්න පුළුවන් ප්‍රාර්ථනා පිළිගන්න පුළුවන් ගතිය ආස්තිකයි කියලා කියනවා. ඒ මොනක්වත් නෑ අවකාශය. ඒකට නාස්තිකයි කියලා කියනවා. විද්‍යා ලෝකයට භෞතික විද්‍යාඥයාට මේ අවකාශය තේරුම් ගන්න අවුරුදු 200ක් ගියා. මේ තියෙන දේවල් වල දිග බලන්න මනලා යුවා මේ හීලියම් මේ හයිඩ්‍රජන් මේ කැල්සියම් කික බල ඔක්කොම තෝරලා බැලුවට පස්සේ ඒගොල්ලෝ අන්තිම සූක්ෂමම චීන කන්නලි දාලා බලලා මුළු විශ්වයම බලලා කියනවා මුළු විශ්වයේ ඇතයි කියන්න පුළුවන් අල්ලන්න පුළුවන් රූප තියෙන 104යි අනික පුරාවට තියෙන අවකාශය. එතකොට තේරෙනවා මේ අවකාශයේ තමයි මේ රූප රටේ නටන්නේ. අපි හැට කවදාකවත් අවකාශයේ ගොතුරු වෙන්නේ අපිට පේන්නේ නටන රූප ටික විතරයි. ඉතින් අපි හැම සමීකරණයක්ම මෙතෙක් කල් හදලා තියෙන්නේ. අපි හැම දැනුමක්ම ලබලා තියෙන්නේ අපේ ඉන්ද්‍රයන්ව ගොදුරු වෙන්නේ අර 104ක් විතරයි. ඉතින් ඒක අරගෙන අපි කියනවා අපිට විද්‍යා දැනුම තියෙනවා, අපිට අර ඥාන තියෙනවා, මේ ඥාන තියන කිව්වට බුදුජානනාංශි දන්නා උඹලෝ 104ක් දැකලා තමයි පඬිතුගන් කතා කරන්නේ. ඔබ මුළු එක දැක්කනම් කියාවේ ඒක හිස් කියලා. ඔබ කොම්බයක් කියලා. ඔකි ගන්න දෙයක් නැහැ කියලා. අර පේන ටික අල්ලගෙන දැනුමේ අඩ දැනුම නිසා අඩු පහඩුව නිසා ඒ දන්න ටික අල්ලන්නේ මනස කෑ ගන්න. බුදුහාමරණ පූර්ණ දැනුමක් තියෙන නිසා උන්වහන්සේ කිසිම කෑ ගැහිල්ලක් නැහැ. ඉතින් යෝගාවචරයට කියනවා පේන රූපයේදී හොඳට නොසලී බලන්න හිටපන්. බලන්න හින්දින්ද ඔය ගෙවෙනවා. ඒකට වැටෙන්නේ ගිහිල්ලා අවකාශයට. අවකාශයේ උඹට වර්ණා ගන්න බෑ. කියන්න බෑ. වචනයට දාන්න බෑ. හැබැයි ඒ තමන් ඒක කතා කරන තමන්ට වඩා භාවනා කරපු කෙනෙක් නම් යාට තේනවා අන්න ගොයිය දැන් නම් හිටු කරලා තිනවා. රූප ධර්ම හරහා රූප ධර්ම වල කියන්න පුළුවන් දේ හරහා නොකියන්න බැරි තැනට මම මාගේ කියන සංඥාව හරහා මම මාගේ කියා ගන්න බැරි බංකොලොත් භාවයට ගිහිල්ලා තියෙනවා. අල්ලන්න පුළුවන් දේ හරහා අල්ලන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. ඒක අපේ ශාසනය සඳහන් කරන්නේ නිමිත්ත සංඥාවේ ඉඳලා නිමිත්ත සමාධියේ ඉඳලා අනිමිත්ත සමාධියට යනවා. අනිමිත්තයි කියලා කියන්නේ ගොදුරු කරගන්න බෑ. නිමිටි කරගන්න බෑ. අරමුණු කරගන්න බෑ. වෙන කෙනෙකුට කියන්න බෑ මේක කහ පාටයි නිල් පාටයි රතුයි දිගයි උස මොකුත් කියන්නේ. ඒ කියන්න පුළුවන් හැම දෙයක්ම කාමයේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අපිට යම් කිසි දෙයක් වර්ණගන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම අපිට මාන්නේ පිළිසෙ හිටිනවා. අනිවාර්යයෙන්ම තණ්හාව පිළිසෙ හිටිනවා. ඒ දේ මතයි මමයි හිටලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා මමයාගේ පෝරකයක් හදලා මමයාගේ වේදිකාව අයින් කරගන්න. පිළිකාවක් හැකෙන්නේ පටවිය ආපෝ තේජෝ වායු හරහා. නමුත් පටවිය ආපෝ තේජෝ නැති කොටස 96ක් තියෙනවා. කවදා හෝ 96 හදපුවාම එතන මාමයට ලඟින්න බෑ. එතන මනින්න බෑ. මාන්නයක් එන්නේ. එතන තණ්හා කරන දෙයක් නෑ. නමුත් සංසාරේ එහෙම නැත්නම් විද්‍යානුකූල කියන අවුරුදු 40 ලක්ෂයක් 40,000කට වැඩිය මේ රූපත් එක්ක නටලා රූපේ දිග බලලා පළල බලලා මගේ කියාගෙන ඒත් එක්ක ගහපු සැලසුම නිසා අපිට පේන්නේ රූපේ අතහැලා අරූපේට යෑම බංකොලොත් වීමක් නාස්තිකවාදයක් උච්ඡේදවාදයක් ප්‍රගතියක් යන නොසලකා හැරීමක් එහෙම නැත්නම් කාලකන්නිකමක්. ඒ තින් සම්බුදුරජාන් වහන්සේට වැඩ ඉන්න කාලෙම නානා ප්‍රකාර වචන වලින් මෙල්ල දින ඔබ අකිරිය වාදියේ ඔබ උච්ඡේද වාදියේ ඔබ නාස්තික වාදියේ අරස රසයි මට කවදාකත් මේ ලෝකෙ ඉතින් රසයක් තේරෙන්නේ අපගබ්බයි මේ ගබ්ස කරන කතා කතා කරන්නේ හරියට බැලලා බුදුහාම බොහොම සන්තෝෂෙන් කියලා තියෙනවා ඔබ කියන කතාවත් ඇත්ත තමයි හැබැයි මං අකිරිය වෙන්නේ පව් වලට මං පව් කරන්න එපයි කියන තරම් මට රස තේරෙන්නේ නැත්තේ කාමී අදුඹලට තේරෙන්නේ නැති නේවත් රසයක් මට තේරෙනවා. උඹලට තේරෙන්නේ නැති කාමේ නිකාම වූ තත්ත්වයක් මට වැටහෙනවා. ඒකයි මම මේ උඹලට මේ කියන්නේ. නමුත් උඹ දන්නේ කාමේ විතරයි. උඹ දන්නේ තන් කෙලෙස් විතරයි නිසා උඹට පේනවා මම මෙන්න පැත්තක් කතා කරනවා මම කියන්නේ මට අනිත් පැත්ත පේන නිසා. අද වුණත් බුදුහාමුදුරෝ ආවොත් එමෙ බැරි වෙලාවත් ලංකාවට අද වගේ දවසක මතක තියාගන්න වැඩියෙන්ම පහර කන්නේ බෞද්ධයන්. කවදාකවත් ඇයිල පය තියන්න ඉඩ දෙන එකක් නැහැ. පිළිගන්නේකුත් නැහැ අඳුනගන්නේකුත් නැහැ. රන්කුමාර චමුකුණිදා දවස මාන්තයක් ලියලා තිනවා රචනා දෙකක් විතර. එයා කියලා තිනන දවසක් පණිවිඩයක් ආවලු හදිසියෙන් වගේ බුදුහාමුදුරෝ කැලණි පන්සලට වැඩියයි කියේ. ඉතින් මේ මහත්යම මා මේ පානතුරු වැත්තෙන් බතේ ළඟට ආවලු බස් පුරෝලලු යන්නේ හැම වාහන වහලේ උඩට සෙනගලු ඔක්කොම යනලු බුදුන් දකින්න. මහත්යියක් කියලා එනකොට නාකියෙක් හැරමිටියක් ගන්න ඇවිල්ලිවල ඒත් බස් එක ගහලා ලොකෝ මොකෝ කියන්නේ ඇයි මහත්යෝ මැරෙන්න ඉතල බුදුන් දකින්න නැත්තම් ඒකළු පිසුක දගනද මම මේ ගල්ලිලෙන් දරියා මටවත් බස් එකට කොට වෙන්න බෑ උඹ කොහෙද කරන්නේ මහත්යෝ එව්වා කියලා හරියන්නේ නැහැ නේද ආපෙලයි මහත් බුදුන් දකින්න ඕන කියලා ඊපස්සේ ඉන්නවලු මටත් පින්කමක් කරගන්න මං කොහොම හරි මේ යක්ෂයාව මේ අනාකියාව බස් එකට කොට කරනවා කියලා බස් නතර කරන්නේ නැති ඒ දවසවල ජීවනේ ඉති ලංගම් බස්නේ බෝධි කාගේ නෛල බස යනතර කරන වෙලාවේදී කුමාරචුංග මුන්දාස් මහත්තයා බසකේ පොල්ලල්ලක ඩොක්කයි කරටක් දාගෙන ඩොක්ක නැගපන් කියනකොට ඇතුලින් මම හිකළු මේ ඔය ලොක්ක බලන්න හිටියොත් මේ බසේ ගඳින්නම නේද දීපුවම එක ලොක්ක බිමවලට බසේ ගියා. මේ බසකේ මේ ෆුට්බෝල් එක ඉරවි ලන්දාරිය හොඳටම එකක් ගැහුවලු වැටිච්ච ගමන් ඔළුව තුවාල වෙලා ලොක්කට කලන්තෙට. ඊළඟ කුමාරචුංග මුන්දාස් පවන් සල්ලා බලහිනොට පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා අතට තට්ටු කරවලු පිටු පිට කොන්දර. ඇයි කියලා බලනකොට කිව්වලු මම තමයි බුදුහාමුදුරුවෝ එන්න තමයි හිතාගෙන මම යන්නම් කිව්වලු. මේ බෞද්ධයන්ගේ තියෙන කරුණා මෛත්‍රිය දැකලා. ඊට පස්සේ කියනවා මම විතරයි බුදුන් දැක්කේ කියලා. මොකදතර නාකියට උදව් කරපු ඉන්න. ඒසක් කදාකවත් විද්ධර්මයේ තියෙන ධාතුමනසිකාරය අරහා ඒ අවකාශයට යන ගමන තීරු ගන්න බැරිම જાතියක් වෙනවා නම් වෙලා තියෙන මේ බෞද්ධයගෙන සතක්. මොකද මේගොල්ලෝ හිතන්නේ මේ දිවි ලෝක යන පාරක් හදා ගන්න හදනවා භාවනාවේ. එහෙම නැත්නම් මේ දන්න දේ අම්මට අප්පට කර ගන්න හදනවා. එතන සිංහල බුද්ධහමක් කොට ගන්න හදනවා. ධාතුන් වලට තියෙනවද සිංහල බුද්ධහම? මේ පටවි ධාතුව දන්නවද මම මේ ඉන්නේ සිංහල බුද්ධ අංකාරයකද දෙමලික් ආවද කියලා? තේජෝ ධාතුව දන්නවද? මේ ඉන්නේ ගෑණියෙක් ගාවද පිටිමේක් ගාවද කියලා මේ ගෑණි විතාකාවද වෛශ්‍යාවක්ද කියලා දැන්නේ ඉතින් ඒ උදාහත මිනිස්කාරයක් අපි අපේ රාමුව හරහා ගිහලා බලලා කවදානම් අඳුරගන්නද අඳුරගන ඒක අතහැරලා අවකාශයට කොහොම යන්නද යනකොට නිදිමතයි යනකොට කම්මැලි යනකොට එපා වෙනවා යනකොට නීරසයි ඉතින් අපි ඒ වෙනකොට අනවර දැකපු රූපේ කොහොමද ඒක හොඳ ලකුණක්ද ඒක නරක ලකුණක්ද මං ඒක අපව ගන්නෙ කොහොමද බුදුඥානයේ රූපේ පෙන්වන්නේ ඒ රූපේ ගෙවම් කරන්න කියන්නේ. අපි කරන්නේ මොකද්ද? ඒ ගෙවම් කරන රූපේ නිමිති අරගෙන නිමිති බලනවා පේන අහන. ඉතින් ඒ නිසා මේ දෙවෙනි මට්ටමේ ආනන්ද සප්පාය ලබන්න නම් මේ භාවනා කරන යනට හම්බෙන්නේ විස්කාමයේ තුල විවේකයේ තුල විවිධාකාරයෙන් මතුවෙන මේ කාමයක්, ditthadham කාමයක්, සම්පරායික කාමයක්. ditthadhamika කාම සංඥාවක් සම්පරායික කාම සංඥාවක් මේ රූපත් දැක්කට පස්සේ මේ වගේ ගෙවන් කිරීම සඳහා බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරන්න වෙන කාමය වරණගලා ඒකට නිමිති හඳ ඒකේ නිමිති බලන්න නෙවෙයි තියෙන්නේ. ඉතින් අපි ඒව ගැන දිගපල්ල මනින තාක්කල් ඔබ මගේ කියා ගන්න තාක්කල් ඒව තෝරන්න හදන තාක්කල් වෙන්නේ මොකද්ද අවකාශය දෙක ගැනීම තියෙන අවස්ථාවේදී. දැක්කත් හිඳ ආරියලා. දැක්ක සහලවන එකක් බය වෙනවා අම්මෝ මං දිවණ කියලා හිතාගෙන මේකට ගොඩාක් දිලිසෙන එකක් නැත්තම් දිවි ලෝකයක් වගේ එකක් ඉතින් මේ වගේ හිස්තනක් කොහොමද මේ මධ්‍ය ප්‍රතිපදාව වෙන්නේ කොහොමද නිවන වෙන්නේ කියලා තර්ක මනසට නම් කවදාවත් අහුවෙන්නේ නැහැ නමුත් අහුවෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අතාරින්නෙත් නැහැ මේ වගේ සූත්‍ර වලින් හොඳට කැඳේ කල බේරුවා වගේ පෙන්ලා දෙනවා යම් කිසි කෙනෙකුට ඒ වගේ නීවරණයන්ගෙන් තොර තත්වයකට යන්න පුළුවන් වෙන එකත් විශාල ජයග්‍රහණයක් යන ප්‍රතිලාභය. අන්නේ ප්‍රතිලාභය ලැබුවට පස්සේ යාට ඊගාවට තියෙන මේ රූප ධර්මයන් පිළිබඳව අභ්‍යාස ලැබෙන්නේ අර පරණයකින්ම තමයි නොසැලෙන මනසහරහ ප්‍රතික්‍රියා නොකිරීම හරහ මේක දිහා බුද්ධ විශ්වාසයෙන් ධර්ම විශ්වාසයෙන් සංඝ විශ්වාසයෙන් තර්ක මනසකින් බලාගෙන හිටියොත් සංසිඳීම සිද්ධ වෙනවා. ඒ සංසිඳීම සිද්ධ වෙන බවට බුදුහාමුදුරුවෝ සාක්ෂි තමන් වැඩි භාවනා කරපු ඕනම කෙනෙක් භාන හරියට කරපු කෙනෙක් කියාවි මේක එන්නේ එන්නේ ආනෙන්ජ සප්පාය ධර්මයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉන්ජින් කියන්නේ දඟලන එක. ස්පන්දන කියන්නේ ස්පන්දනය කියන වචන සිංහලෙම පාවිච්චි කරනවා. සාරද්දයි කියලා කියන්නේ ධර්තගතිය. ඒ කියන්නේ මානසික ආතතිය හෝ කායික ආතතිය. ඒක නැති වෙන්නේ එක සැරින් නෙමෙයි. ඉස්සල්ලාම නීවරණයන්ගේ ධර්තය, නීවරණයන්ගේ ඉන්ජිනය, නීවරණයන්ගේ ස්පන්දනය එනවා. යෝගාචර මුගෝ ප්‍රයත්න කරන නීවරණයන්ගේ සාරද්ද භාවයේ, ඉන්ජින භාවයේ, ස්පන්දන භාවයේ ගිවංගා. ගිවෙන් කරවස උන රූප ධර්මයන්ගේ කුංචි සියුම් හේවනල්ලක් වගේ අර සාරද්ද භාවයේ, අර ඉන්ජින භාවයේ, අර කම්පන භාවයේ ස්පන්දන භාවය එනවා. ඒකට අර විදිහටම ඉවසිල්ලෙන් දේවල් පිළිබඳව කම්පිතන වෙනවන්ස බලහිනුත් ඒ සංසිඳෙන්න පටන් ගන්නවා. හැබැයි එතනින් ගමන ඉවර නැහැ. ඊට පස්සේ තවත් ස්වරූපයකින් මේක මතුවෙනවා. අද දවසේ වෙලාව සමාප්ත නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. මේ සංසිඳන මාර්ගය දැනගත්තට පස්සේ ඉදිරියට යන යෝගාවචරයට ඊගාවට හම්බ වෙන්නේ ඊගාට කම්පණ චංචල වෙන ධර්මය මොකද්ද? ඒකට වැඩ කරන්නේ මොකද්ද කියන එක අපි හිතට අහමු කියන කල්තබීම කරලා අද ධර්ම දේශනාව මේට නත කරන ආශිර්වාද දිනාටම කරගෙන යන වැඩ වඩා උනන්දුයෙන් කරගෙන යන්න ධෛර්ය පිණිස මේ ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෛ ශිර දිනාටම තෙරුවන් සරණයි.